අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ගුරු ගෙදර පාඩම් මාලාවේ සමාජය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ පාඩමේ දෙවනි කොටසත් එක්ක. අපි ඔයාලට පළවෙනි කොටස ගිය පාඩම් මාලාවෙන් මතක් කරා මතක ඇති. ඉතින් වෙනද වගේම ඕගොල්ලෝ 11 වසරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ පෙළ පොතයි අපේ ගුරු ගෙදර සංගරාවයි කොළයකුයි පෑනකුයි එහෙම අතේ තියාගන්නකෝ. අද පාඩම ඉදිරිපත් කරන්නේ ගාල්ල හිනිදුම මල්ලිකා විදුහලේ කැලුම් ප්‍රියදර්ශන ගුරුතුමත් එක්ක මම ගාල්ල වල්පොල ගුණතිලක කණිටු විදුහලේ චත්‍රිකා ලියනගමගේ. අපි ඔයාලත් එක්ක කතා කළා විනෝදාස්වාදය සඳහා තාක්ෂණය භාවිතා කරන අන්දම. අද පාඩමට පිවිසෙන්න කලින් ඔයාලට පුවත්පතක සිරස්තලයක් කියවනවා. ඒක ඔයාල හොඳට අහන් ඉන්නකෝ.
ඊයේ රාත්‍රී Facebook සමාජ ජාලයට සයිබර් ප්‍රහාරයක්. ඊයේ රාත්‍රී 9 සිට පසුදාලිම් 3 දක්වා කාලය තුල Facebook සමාජ ජාලය අක්‍රීය තත්ත්වයේ පැවතින. ඊට හේතුව සයිබර් ප්‍රහාරයක් එල්ලවීම බව Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසයි.
ඔයාලට පුවත් සිරස්තල ඇහුණා මොකද හිතුනේ?
Facebook එකක් හැක් වෙලා වගේ.
ඔව්, හැකින්. මොකද්ද මේ හැකින් කියන්නේ?
ඒ කියන්නේ අපේ දේවල් වෙනත් කෙනෙක් සොරා ගන්න එකට. මම හරිද?
අන්න හරි පුතේ. ඔයා හරි. එතකොට මේ හැමදේම සිදුවෙන්නේ වර්තමානයේ ඇති වී තිබෙන තාක්ෂණික දියුණුවත් සමග. අපි එදිනෙදා ජීවත් වෙනකොට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නේ නැතුවම බැරි දෙයක්. උදාහරණයක් විදිහට ගත්තොත් වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් අතේ නැති මිනිස්සේ අපිට හොයාගන්නවත් බැරි තරම්. ඒ තරමටම තාක්ෂණය අපිත් එක්ක සමීප වෙලා. හැබැයි දුවේ පුතේ, මේ තාක්ෂණය හොඳ අතට, ඒ කියන්නේ අපේ වැඩ පහසු කරගන්නවා වගේම මේ තාක්ෂණය නරක පැත්තටත් භාවිතා කරලා තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න හදන මිනිස්සු කොටසකුත් අපේ සමාජේ ඉන්නවා.
ඒ කොහොමද සර් තාක්ෂණය නරක අතට යොදාගෙන තියෙන්නේ?
අපි අද කතා කරන්න යන්නේ පුතේ ඒ ගැන තමයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා මිනිසාට මුහුණ දීමට සිදුවන ගැටලු කිහිපයක්ම තියෙනවා. මං ඒ වයින් කිහිපයක් ඔයාලට දැන් කියන්නම්. නෛතික ගැටලු, සදාචාරාත්මක ගැටලු, භෞතික ගැටලු, තාර්කික ගැටලු, මෙන්න මේ වගේ ගැටලු ගොඩාක් තියෙනවා පුතේ.
මේ කියන නෛතික ගැටලු, සදාචාරාත්මක ගැටලු, භෞතික ගැටලු, ඒ වගේම තාර්කික ගැටලු අපිට මේ වෙනම එකින් එක පැහැදිලි කරන්න පුළුවන්ද සර්?
ඔව් පුතේ. අපි පළවෙනියටම ගමු නෛතික ගැටලු. නෛතික කියලා කියන්නේ නීතිමය කියන එකනේ. එතකොට මොනවද මේ නීතිමය ගැටලු? මේ වගේ ගැටලු වලදී අපිට නීතිමය පැත්තෙන් පිටපතන්න පුළුවන්.
ඒ කොහොමද සර්? මොන වගේ දේවල් සිදුනොත් අපිට නීතියේ පිටපතන්න පුළුවන් වෙන්නේ?
අපේ අනන්‍යතාවය දක්වන අපේ තොරතුරු, ඒ කියන්නේ පෞද්ගලික ඡායාරූප, දුරකථන අංක, මේ වගේ දේවල් තව කෙනෙක් විසින් සොරා ගන්න පුළුවන්.
ඒ කියන්නේ අපි අර කතා කරපු Facebook හැකින් වගේ දේවල් නේද?
අන්න හරි. අපේ පෞද්ගලික වෙබ් අඩවි වලට, ගිනුම් වලට හොරෙන් ඇවිත් ඒ තොරතුරු සොරා ගන්න පුළුවන්. ඒ තොරතුරු නැවත වෙනත් තැනක පළ කරන්නත් පුළුවන්.
එතකොට සර් මොනවද මේ සයිබර් අපරාධ කියන්නේ?
සයිබර් අපරාධ වැදගත් දෙයක්. සයිබර් අපරාධ කියන්නේ පුතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා අපිට මුහුණ දෙන ගැටලුවක් තමයි. බොහෝ මිනිසුන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ සන්නිවේදනය සඳහා පමණක්ම නෙවෙයිනේ. අර මම කලින් කිව්වා වෙලේ තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්නත් සමහරු සමාජාල භාවිතා කරනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා වර්තමානයේ. බොහෝ අය ව්‍යාජ ගිණුම් හදාගෙන මිනිසුන් මුලාවට පත් කරනවා. මේ නිසා වර්තමානයේදී බොහෝ තරුණ තරුණියන් අන්තර්ජාලය ඔස්සේ විවිධ අපරාධවලට මුහුණ පෑමට සිදු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අපරාධවලට තමයි අපි හඳුන්වන්නේ සයිබර් අපරාධ කියලා.
ඔය කියන නීතිමය ගැටලුවලට එහෙම නැත්නම් අයිතිගේ ගැටලුවලට තවත් මොනවද අයිති වෙන දේවල් තියෙන්නේ?
අපි ගත්තොත් කිසියම් ආයතනයක තොරතුරු පද්ධති වලට නැත්නම් වෙබ් අඩවිවලට පිවිසලා ඒවායේ යූසර් නේම්, පාස්වර්ඩ් ඒ කිව්වේ මුරපද හොරකම් කරලා ආයතනයේ තියෙන වැදගත් තොරතුරු සොරකම් කරන්න පුළුවන්.
සර් මම අහලා තියෙනවා කොපිරයිට්. මේ කොපිරයිට්ස් වදිනවා කියලා කියන්නේ මොකද්ද?
ඒ කියන්නේ මෙහෙමයි. පුද්ගලයෙක් හෝ ආයතනයක් හදපු කිසියම් නිර්මාණයක් තවත් කෙනෙකු විසින් ඔහුගේ අයිතිය නොමැතිව තමන්ගේ නිර්මාණයක් බවට පත් කරනවා. අන්න ඒ වගේ වැරදි වැඩක් කරලා තිබුණොත් අපිට ඒක ඉක්මනින් හඳුනා ගන්න පුළුවන් කොපිරයිට්ස් මගින්.
එතකොට සර් මම ඔය හැමතිස්සෙම වගේ අහලා තියෙනවා බුද්ධිමය දීපල කියලා. එතකොට මොකද්ද මේ බුද්ධිමය දීපල කියන්නේ? අපිට ඒක චුට්ටක් තව පැහැදිලි කරලා දෙන්නකෝ.
බොහොම හොඳ ප්‍රශ්නයක් පුතේ ඔයා ඇහුවේ. බුද්ධිමය දීපල වර්තමානයේ ගොඩාක් ළමයි මේ වචනේ ඇහුවට මේකේ තේරුම සැබෑ අර්ථ දන්නේ නැහැ. මම ඒක පැහැදිලි කරන්නම්. බුද්ධිමය දීපලක් කියන්නේ පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ විසින් කරන ලද නව නිර්මාණයක්. ඒ කියන්නේ මීට පෙර භාවිතයේ නොපැවති හෝ ජනතාව විසින් දැනුවත් නොතිබූ දෙයක් වෙන්න ඕන. ඒක නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් පුතේ බුද්ධිමය දීපලක් කියලා අපි හඳුන්වනවා. වැදගත් දේ තමයි මින් පෙර අපි දැන සිටිය යුතු දෙයක් නෙවෙයි බුද්ධිමය දීපලක් කියලා කියන්නේ. බුද්ධිමය දීපලක් කියන්නේ පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ විසින් කරන ලද නව නිර්මාණයක්. ඒ කියන්නේ මීට පෙර භාවිතයේ නොපැවති හෝ ජනතාව විසින් දැනුවත් නොතිබූ නව නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් තමයි පුතේ බුද්ධිමය දීපලක් කියන්නේ. ඒ වගේම බුද්ධිමය දීපල වෙනත් නමකින් ඉදිරිපත් කිරීම, අයිතිකරුගේ අවසරයකින් තොරව වෙනම නිර්මාණ සඳහා යොදා ගැනීම හා විකිණීම බුද්ධිමය දීපල සොරා ගැනීම ලෙස හඳුන්වන්න පුළුවන්. පුතේ මෙන්න මෙහෙම පනතකුත් තියෙනවා බුද්ධිමය දීපල පනත කියලා.
මං අහලා තියෙනවා ඔය බුද්ධිමය දීපල පනත ගැන. නමුත් මං ඒකේ තේරුම දැනගත්තේ හරියටම අද. මෙන්න මේ වගේ බුද්ධිමය දීපල ආරක්ෂාවට අපිට මොනවද කරන්න පුළුවන්?
අපිට පුළුවන් මේ සඳහා පේටන් බලපත්‍රයක් ගන්න.
පේටන් බලපත්‍රයක්? ඒ කියුවේ?
පේටන් බලපත්‍රයත් අලුත් මාතෘකාවක්නේ. පේටන් බලපත්‍රය කියන්නේ නව නිපයුමක්, නව නිර්මාණයක් වගේ දෙයක් අපි කරොත් රජය විසින් ප්‍රදානය කරන ලබන බුද්ධිය දීපල අයිතිවාසිකම් වලට.
එතකොට අපි බලමු භෞතික ගැටලුව. භෞතික ගැටලුව වලට තවත් එන දේවල් මොනවද තියෙන්නේ?
ඔව් පුතේ. තව සමහර අය ඉන්නවා මිනිසුන්ගේ පෞද්ගලික ලියකියවිලි. ඒ කියන්නේ ඔය බැංකු ගිණුම් විස්තර, අස්සන්, ඔය වගේ දේවල් පිටපත් කරනවා. නැත්තම් අනුකරණය කරනවා. තව සමහර මිනිස්සු රවට්ටලා එයාලගේ ණයපත් මගින් සල්ලි අරගන්නවා. ඔය වගේ නීති විරෝධී වැඩ මේ තාක්ෂණය නිසා සිදුවෙන්න පුළුවන්.
එතකොට දැන් මේ කතා කරේ නීතිමය ගැටලුම්නේ. අපි බලමු මොනවද සදාචාරාත්මක ගැටලු කියන්නේ කියලා.
ඒ කියන්නේ ඒ දේවල් කරන්න එපා කියලා. කවුරුත් නීතිමය පියවරක් ගන්නේ නැහැ. හැබැයි අපි ජීවත් වෙන රටේ සමාජයේ සංස්කෘතිය හොඳ හැසිරීම් තියෙනවනේ. මෙන්න මේවට පුතේ අපි අනුගත වෙන්න ඕන. මේ අනුව අපි විසින් හදාගත්තු හොඳ හැසිරීමත් සමග තාක්ෂණය භාවිතා කරන්න ඕන. එහෙම නොවුනොත් යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්.
ඒ මොන වගේ දේවල්ද සර්? පොඩ්ඩක් අපිට මේ ගුරු ගෙදර අහන් ඉන්න දරුවන්ට චුට්ටක් පැහැදිලි කරන්නකෝ.
හරි හරි මම පැහැදිලි කරන්නම්. අපි හිතමු මම නවකතා පොතක් ලියනවා කියලා. තවත් කවුරු හරි මම ලියපු එකම එයාගේ නම දාලා එයාගේ විදියට ආයෙත් මුද්‍රණය කරනවා. මෙන්න මේ වගේනේ නිර්මාණකරුවන්ගේ අදහස් රචනා හෝ වෙනත් නිර්මාණයක් පිටපත් කරගනිමින් ඔහුගේ අවසරයකින් තොරව එය තමාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම අපි හඳුන්වනවා ලිඛිත දෑ සොරකම, නැත්නම් රචනා සොරකම කියලා පුතේ.
එතකොට සර් අපිට තව කාගේ හරි නිර්මාණයක් අපිට වෙනත් තැනක ඒ කිව්වේ පත්තරවල, රූපවාහිනීවල දාන්න බැරිද?
පුළුවන්. අපිට ඒ නිර්මාණකරුගෙන් අහලා එයාගේ අවසරය ඇතුව ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්තම් එයා කරපු නිර්මාණයට අපි හිතමු කවි, කතා, නාට්‍ය, සින්දු මෙන්න මේ වගේ දේවල්. මේ ඕනම දෙයක් ඒ දේවල් වල සත්‍ය පිටපතට හානියක් නොවන අයුරින් ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔය සමාජ ජාලාවල ගොඩක් අය වෙනත් අය දාපු මොනවා හරි නිසදැස් වගේ කවි දේවල් තමන්ගේ නමිනුත් ඉදිරිපත් කරනවා නේද?
ඔව්. ඒ වගේ දේවල් බොහෝ දුරට සමාජ ජාල මාධ්‍යවලදී සිදුවෙනවා. ඔයාලත් පුතේ ගොඩාක් ඒ වගේ දේවල් දැකලා ඇති. හැබැයි අපිට මෙහෙම කරන්න පුළුවන්. කාගේ හරි නිර්මාණයක් උපුටා දක්වනවා නම් අපිට පුළුවන් ඒ රචකයාගේ හෝ රචකයන්ගේ තොරතුරු සඳහන් කරන්න. ගෙනහැර දැක්වීම, ඒ කියන්නේ පිටපත් කරගන්නා ලද කොටස උද්ෘත පාඨයක් ලෙසින් දක්වන්න පුළුවන්. යොමෝ දැක්වීම කියලා කියන්නේ තොරතුරු ලබාගත් වෙබ් පිටු හෝ ලිපින රචනාව අවසානයේදී සඳහන් කරන එකට. ඔයාලා මං හිතන්නේ ඒ වගේ දේවල් දැකලා ඇති. සමහර සින්දු, සමහර රචනා අගින් ලින්ක් එකක් එහෙම තියෙනවා.
ඔව්, මම දැකලා තියෙනවා. අපේ අක්කගේ Facebook එකක් තියෙනවනේ. ඒ Facebook එකේ මමත් සමහර වෙලාවට ওই දේවල් බලනවා. එතකොට මම දැකලා තියෙනවා ඔන්න ඔය කියනා වගේ ගෙනහැර දැක්වීම, පිටපත් කරන ලද කොටස, ඔය වගේ දේවල් ඒකේ ලියලා තියෙනවා. දැන් අපි ගැටලු දෙකක් කතා කරානේ.
ඔව්, නෛතික ගැටලුව කතා කරා. සදාචාරාත්මක ගැටලු කතා කරා. තව අපිට ඉතිරි වෙලා තියෙන්නේ භෞතික ගැටලු හා තාර්කික ගැටලු.
මොනවද මේ තාර්කික ගැටලු හා භෞතික ගැටලු කියන්නේ?
භෞතික ගැටලු කියන්නේ පරිගණකයට බාහිරව හානි වෙන්න පුළුවන් දේවල්. දන්න විදියට සොර සතුරු වදුරු, ඒ වගේම හදිසියේ කරන්ට් එක ගියාම වෙන්න පුළුවන් හානි, ඒ වගේම පරිගණකයට වෙන්න පුළුවන් වෙනත් වෙනත් උපද්‍රව මේකට ගන්න පුළුවන්. තව කියන්න බලන්න දූල පුතාලා, මේවට අයිති වෙන දේවල්.
ගම් වතුර ගැලීමෙන්, අවුවෙන්, සුළඟින් ඔය වගේ දේවල් වලිනුත් අපිට මේවට හානි වෙන්න පුළුවන් නේද?
ඔව් ඔව්. වතුරෙන්, දූවිලි වලින්, විෂ බීජ වලින් පරිගණකයේ උපාංග වලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා තමා කියන්නේ පරිගණක විද්‍යාගාරයේ ඇතුළට යද්දී කෑම ජාති, මුදල් තියන්න එපා කියලා. දූවිලි යනවට තමා සපත්තු අපි එළියෙන් ගලවලා යන්න කියන්නේ.
හරි සර්. AC දාලා තියෙන්නේත් එතකොට දූවිලි යන්න නිසා වෙන්නේ නැති නේද?
ඔව් ඔව් ඔව්. ඔයා හරි පුතේ. දූවිලි යන්න පුළුවන් සුළඟෙන්. එතකොට ජනේල් දොරවල් ඇරලා තිබ්බහම සුළඟත් සමග දූවිලි යන්න පුළුවන් හැකියාව වැඩි.
එතකොට තාර්කික ගැටලු කියන්නේ පරිගණකය තුලින් වෙන්න පුළුවන් හානිද?
අන්න හරි. තාර්කික ගැටලු කියන්නේ අපේ පරිගණකයේ තියෙන දත්ත, තොරතුරු, නැත්නම් මෘදුකාංග මෙන්න මේවට වෙන්න පුළුවන් හානි.
ඒ මොන වගේ හානිද සර්?
මේ වගේ දේවල් වෙන්න පුළුවන් නේ පුතේ. හානිකර මෘදුකාංග ආවොත් අපේ පරිගණකයේ තියෙන දත්ත, තොරතුරු විනාශ වෙන්න පුළුවන්. ඊළඟට තවත් කෙනෙක් අපේ දත්ත සොරකම් කරන්න පුළුවන්. තවත් සමහර අය මුරපද කඩලා පරිගණකවල තියෙන දත්ත, තොරතුරු වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් තමා තාර්කික ගැටලු කියලා අපි හඳුන්වන්නේ.
දැන් එහෙනම් අපිට තාක්ෂණයේ භාවිතා කිරීම නිසා සිදුවෙන්න පුළුවන් ගැටලු වර්ග අපි හතරක් කතා කරා නේද?
ඔව්. නෛතික ගැටලු, සදාචාරාත්මක ගැටලු, භෞතික ගැටලු හා තාර්කික ගැටලු. හොඳයි. දැන් එහෙනම් දූල පුතාලට පුළුවන් ගුරුගෙදර සංගරාවේ මෙම පාඩමට අදාළ දෙවන ක්‍රියාකාරකම සිදු කරන්න. මං හිතනවා දුවේ පුතේ මේ පාඩම යන අතරතුරේ ඔයාලා ක්‍රියාකාරකම සිදු කරන්නත් ඇති කියලා. මොකද මිස් කිව්ව නේද, පාඩම පටන් ගන්නකොටම පැන්සලක් කොලයක් අපේ ගුරුගෙදර සංගරාවේ ක්‍රියාකාරකම සූදානම් කරගන්න කියලා. හරි, මම පොඩි වෙලාවක් වෙන් කළා ඔයාලගේ මෙන්න මේ ක්‍රියාකාරකම සාකච්ඡා කරන්න. දැන් පුතේ ඔයාලට ඔතන පේනවා කාර්යපත්‍රිකා අංක දෙක. ඔතන තියෙනවා මං අර ඔයාලට උගන්වපු ගැටලු හතර. නෛතික ගැටලු, භෞතික ගැටලු, සදාචාරාත්මක ගැටලු, තාර්කික ගැටලු. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මං ওই යට දීපු කරුණු වලට අදාළ ගැටලුවේට අදාළ ඉංග්‍රීසි අකුර ඒක ඉස්සරහින් ලියන්න. දැන් බලන්න පුතේ, පළවෙනි එක තියෙන්නේ පෞද්ගලික දත්ත සොරා ගැනීම. ඉතින් මේක අයිති වෙන්නේ නෛතික ගැටලුවක් විදියට. ඒ කියන්නේ ඒ. ඊට පස්සේ තියෙනවා අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම. ඒකත් නෛතික ගැටලුවක්. ඔයාලට මතක ඇති පාඩමේ විස්තර කරපු ආකාරය. ඉතින් ඒකටත් අපි දාන්න ඕනේ ඒ කියන ඉංග්‍රීසි අකුර. ඊළඟ තියෙනවා පුතේ එක් ගායකගේ ගීතයක් වෙනත් ගායකයෙකු විසින් ඔහුගේ නිර්මාණයක් ලෙස අවසරයෙන් තොරව ගායනා කිරීම. ඉතින් අපි මේ ගැන කතා කරානේ, මතකයි නේද? ඉතින් මේක අයිති වෙන්නේ මොන ගැටලුවකටද? සදාචාරාත්මක ගැටලුවකට. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුර B දාලා තිනවනං ඒක හරි. ඊළඟ තිනව පුතේ එක් අයෙකුගේ බුද්ධිමය දීපලක් වෙනත් අයෙකු විසින් ඉදිරිපත් කිරීම. එතකොට මේකත් නෛතික ගැටලුවක් නේද? ඒක නිසා එතනටත් එන්න ඕන ඒ අකුර. ඊට පස්සේ පරිගණක සොරකම් කිරීම. ඔන්න පුතේ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේකයි ති වෙන්නේ භෞතික ගැටලුවකට නේද? ඒකනම් හරි සරලයි. ඉතින් ඒකට එන්නේ ඉංග්‍රීසි අකුර C. ඊළඟ පුතේ තවත් එකක් දීලා තියෙනවා අනවශ්‍ය විදුලිය විසන්ධි වීම මගින් පරිගණකයේ දෝෂ හට ගැනීම නේද? ওই විදුලිය අඩු වැඩි වීම නිසා පරිගණකයේ හානි වෙන්න පුළුවන්නේ. ඉතින් මෙන්න මේකයි ති වෙන්නේ මොන ගැටලුවකටද? හරි මන් දන්න ඔයාලා ඔක්කොම හරියට උත්තරේ ලියුවා එකට නේද? ඒකත් භෞතික ගැටලුවක්. භෞතික වනේ පුතේ පරිගණකයට වෙන්නේ හානිය. ඒක නිසා අපි ඒක භෞතික ගැටලුවක් කියලා කියනවා. ඊට පස්සේ පුතේ තවත් තියෙනවා වෙනත් අයෙකු නිර්මාණ කළ කවිපන්තියක් තමාගේ කවිපන්තියක් වෙනත් අයෙකු ඉදිරිපත් කිරීම. එතකොට වෙනත් අයෙක් නිර්මාණය කළ එකක් තමාගේ කවිපන්තියක් ලෙස ඉදිරිපත් කිරීමනේ වෙන්නේ මෙතන. ඒතොර ඒකත් පුතේ අපි සලකනවා සදාචාරාත්මක ගැටලුවක් කියලා. එහෙනම් අපි එතනක් දාන්නේ B. ඊට පස්සේ දූවිලි ජලවාෂ මගින් පරිගණකයට වෙන හානිය. ඔව් සරලයි නේද? ඒක භෞතික ගැටලුවක් C. පුතේ රචනා සොරකම. ඒක අපි සලකනවා සදාචාරාත්මක ගැටලුවක් කියලා. ඒකට එන්නේ ඉංග්‍රීසි අකුර B. ඊට පස්සේ මුරපදයේ සොරාගෙන වෙන කෙනෙකුගේ පරිගණකයට ඇතුල් වීම බොහොම වැරදි වැඩක් පුතේ නේද? ඒ මං හිතන්නේ මගේ ආදරණීය දූල පුතාලා කවදාකවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියලා. ඉතින් මේක අපි ගැටලුවක් විදිහට ගත්තොත් අයිති වෙන්නේ D තාර්කික ගැටලු. ඒක නයිතිමේ පැත්තරත් අදාළ කරගන්නත් පුළුවන්. නේද? හරි. ඊට පස්සේ ඊළඟ එක අන්තිම එක පුතේ තම නිර්මාණයක් ලෙස නිෂ්පාදනය කළ යන්ත්‍රයක් වෙනත් අයෙකු විසින් නිෂ්පාදනය කිරීම. නේ? එතකොට මේක අපි ගන්නේ නයිතික ගැටලුවක් විදියට. නේ? හරි. මෙන්න මේ වගේ පුතේ මෙන්න මේ ක්‍රියාකාරකම ඔයාලා මං හිතන්නේ සාර්ථක ලෙස කරන්න ඇති කියලා. කොහොමද මෙන්න මේ ගැටලුත් එක්ක අපි පරිගණකී ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඔයාලට දැනුම ලැබෙන්නේ නැති. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔයාලා වුණත් මොනෝහරි නව නිර්මාණයක් අලුත් දෙයක් කරොත් අනිවාර්යෙන් ওই බුද්ධිමය දීපල පනත යටතේ ඔයාලට ඒකට පේටන් බලපත්‍රයක් ගන්න ඕන බව හොඳට මතක තියාගන්න. හොඳද? ඔයාලා දන්නේ නැති ඔයාලගේ අයියලා අක්කලා වෙන ඥාති කවුරුහරි ඉන්නවා නම් යාළුවත් දැනුවත් කරන්න. හරි. එහෙනම් ආදරණීය දුවේ පුතේ තොරතුරු තාක්ෂණය හා සමාජය කියන පාඩම් මාලාවේ දෙවෙනි පාඩම් මේකකෙන් මේ සමුගන්නයි සූදානම් වෙන්නේ.
හොඳයි දුවේ පුතේ. ඔයාලට අද පාඩම සම්බන්ධයෙන් තක්සේරු පත්‍රිකා බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මාර්ගගත ක්‍රමයටද තක්සේරු පත්‍රිකාවලට උත්තර සපයන්නත් පුළුවන්. අපි බලමු කොහොමද ඒව කරන්නේ, කොහේ දේව තියෙන්නේ කියලා. මෙන්න මේ සයිට් එකට ගිහින් spedusch.lk කියන සයිට් එකට ගිහිල්ලා ඩිජිටල් ප්ලැනට් කියන ලින්ක් එක ක්ලික් කරලා අපේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ බ්ලොග් පිටුවේ අල්ටිමේට් ICT මොකද්ද අල්ටිමේට් ICT කියන ලින්ක් එක ක්ලික් කරාම ඔයාලට අද පාඩම සම්බන්ධයෙන් තියෙන තක්සේරු පත්‍රිකා බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ලියන්නත් පුළුවන්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔබ සැමට ආයුබෝවන්.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර